SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ ගෙවියන සතියේ ලෝකයේ වටේ ගිහිල්ලා ලෝකයේ උණුසුම්ම සහ නවතම තොරතුරු එකට කැටි කරලා ගෙනෙන මිනිත්තු කිහිපය ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ ලෝවට විශේෂාංගයේ අපේ වැඩසටහනේ සිකුරාද දවසේ නිත්‍ය විශේෂාංගයේ අපේ සුපුරුදු හිතවතා ඇවිල්ලා ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් අයබෝවන් සුබෝදසනක් ඔබට.
සුබෝදසනක් මధుර.
අපි SBS ලෝවට විශේෂාංගයේ නිරන්තරයෙන්ම කතාබහ කරන චරිතයක් තමයි මේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්. අදත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවකින් තමයි අපි මේ ලෝවට විශේෂංගය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා පහුගිය කාලවකවානුව තුළම ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ විවිධාකාරයේ රාජ්‍ය නිලධාරීන් එක්ක විවිධාකාරයේ ගැටුම් ඇති කරගත්තා, විවිධාකාරයේ හබ ඇති කරගත්තා. අලුත්ම හබය ඇති කරගෙන තියෙන්නේ ඇමරිකාවේ තවත් ප්‍රබලම තනතුරක් වන ඇමරිකානු රාජ්‍ය ලේකම්ම තනතුර දරන රෙක්ස් ටිලර්සන් සමග. සමහරු කතාවට කියනවා ඇමරිකාවේ ජනාධිපතිට පස්සේ තියෙන ඇමරිකාවේ බලවත්ම තනතුරේ ඇමරිකානු රාජ්‍ය ලේකම් තනතුර කියලා. අමල් ඇත්තටම මොකද්ද මේ කතාව?
මදුර, මෙතන රෙක්ස් ටිලර්සන්ුයි ඩොනල්ඩ් ට්‍රම්ප්ුයි එක්ක යම් කිසි විරසකයක් ඇති වුණයි කියලා ඇමරිකාවේ මාධ්‍ය වාර්තා වුණා. මේ එක මාධ්‍ය වාර්තාවක සඳහන් වුණා එක අවස්ථාවකදී රෙක්ස් ටිලර්සන් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ඉතාමත්ම අපහාසාත්මකව කතා කරයි කියලා. ඔහු උගක්කමක් නැති නූගත් මෝරොන් කෙනෙක්, ඒ කියන්නේ බොලයක් නැති පුද්ගලයෙක් හැටියට ඔහුව හඳුන්වලා දුන්නයි කියලා. ඒකත් එක්කම ඔහු තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වීමටත් යෝජනා කළයි කියලා. මේ කතාව ඇමරිකාවේ මාධ්‍ය ප්‍රකාශ වීමත් සමගම ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව ඔහු ට්විටර් පණිවිඩ හරහා නොයෙකුත් කරුණු මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න උත්සාහ කරා. එතනදි එකක් තමයි තමන්ගේ සාමාන්‍ය දැනීම, තමන්ගේ ඥාණය ඇත්තටම රෙක්ස් ටිලර්සන්ට වඩා වැඩි කියලා ඔහු ප්‍රකාශ කළේ නම් කිව්වා. රෙක්ස් ටිලර්සන් සමග IQ ටෙස්ට් එකකට මුහුණ දෙන්නට කැමති. එතකොට බලන්න පුළුවන් කාටද වැඩි IQ එකක් තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට මේ දෙපළ අතර මේ විවාදයේ අනාතරතුරේදී ටිලර්සන් උත්සාහ කරා තමන් ජනාධිපතිත් එක්කලා එතරම් විරසකයක් නැහැයි කියලා කියන ඔහු ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කළා. ඔහු ප්‍රතික්ෂේප කරා ඔහු ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කරා, හෝ ඉල්ලා අස්වීමේ තර්ජනය ඉදිරිපත් කරයි කියන එක ඔහු ප්‍රතික්ෂේප කරා. නමුත් ඔහු ජනාධිපතිවරයාව නූගත් පුද්ගලෙක් නැත්නම් මෝරොන් කෙනෙක් හැටියට හඳුන්වා දීපු එක පිළිබඳව ඒ පිළිබඳ ඍජුවම උත්තරයක් නොදී අනෙකුත් කාරණා ගැන පමණක් කතා කරා. ඉතින් මේ අවස්ථාවේදී ඇමරිකාවේ ජනමාධ්‍ය සාකච්ඡාවට බඳුන් වෙන්නේ රෙක්ස් ටිලර්සන් රාජ්‍ය ලේකම්වරයාගේ ආයුෂ කාලය ඉතාමත්ම කෙටිවන්නට පුළුවන් නොබෝ දවසක් යන්නට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුවත් තනතුරෙන් ඉවත් කිරීමේ අවදානමක් තියෙනවා කියලා. නමුත් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා ඔහුට ටිලර්සන් සම්බන්ධයෙන් බොහොම විශ්වාසයක් තියෙනවා. ඔහු තමන්ට ඉතාමත්ම අවශ්‍ය, තමන්ගේ පාලන තන්ත්‍රයට අත්‍යවශ්‍ය පුද්ගලෙක් හැටියට. නමුත් අනිවාර්යයෙන්ම මේ දෙපළ අතර මත ගැටුම් තියෙන බව නම් අපිට දකින්න තියෙනවා. විශේෂයෙන්ම උතුරු කොරියාව සම්බන්ධයෙන් ටිලර්සන්ගේ ස්ථාවර වෙලා තියෙන්නේ රාජතාන්ත්‍රික මට්ටමින් මේ ප්‍රශ්නේ විසඳා ගත යුතුයි කියලා. නමුත් ඒකට ඩොනල්ඩ් ට්‍රම්ප් විරුද්ධ වෙලා තියෙනවා. ඒකම ඉරානයේ න්‍යෂ්ටික එකඟතාවය සම්බන්ධයෙන් රෙක්ස් ටිලර්සන් ඒක හොඳ එකඟතාවයක්, ඒක ඉදිරියට ගෙන යා යුතු එකක් කියලා හඳුන්වලා දෙනවා. නමුත් ඊට හාත්පසින්ම වෙනස් විදියකට ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක දැඩි විවේචනයට ලක් කරලා ඒකේ වෙනස්කමක් සිදු කළ යුතුයි කියන යෝජනාව කළා තිබෙනවා. ඉතින් මේ දෙපළ ඉතාමත්ම දරුණු මත ගැටුම් වලට පාත්‍ර වෙච්ච ඇමරිකාවේ ප්‍රධාන නායකයන් දෙදෙනෙක් හැටියට තමයි අපිට දැන් හඳුන්වා සිද්ධ වෙන්නේ.
ඔද අපි නැවතත් කතා බහ කරන්නේ ඇමරිකාව පිළිබඳවමයි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය පිළිබඳ, කැලිෆෝනියාවේ හටගත්ත දරුණු ඛේදවාචකයක් පිළිබඳව තමයි අපි දැන් අවධානය යොමු කරන්නේ. පසුගිය බදාදා කැලිෆෝනියාවේ දැවැන්ත ගිනිගැනීමක් සිද්ධ වුණා. මෙයින් සෑහෙන ජීවිතහානි වගේම මිනිසුන්ට නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පවා අහිමි වුණා. අපි කැමැති අමල් ඒ පිළිබඳව අලුත්ම තත්ත්වය දැනගන්න.
මදුර, මෙතන මේ වෙනකොට 300කට ආසන්න පිරිසක් ආගියතක් නැහැයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් නිල වශයෙන් හරියටම සංඛ්‍යාලේඛන අපිට මේ අවස්ථාවේ නොතිබුණත් බලධාරීන් කියා සිටින්නේ මුල් අවධියේදී 500කට වැඩි පිරිසක් ආගියතක් නැහැයි කියලා වාර්තා වුණාට පසුව ඔවුන් සොයාගන්නට පුළුවන් වුණා. නමුත් මේ වෙනකොට යටත් පිරිසෙන් 285ක්වත් පිළිබඳ තොරතුරු ලබා ගන්නට බැරි වෙලා තියෙනවා කියලා. ඒ එක්කම මේ වෙනකොට නිවාස 3500කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ එක්කම කැලිෆෝනියා ප්‍රාන්තේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසේ මේ විදිහට ගිනි ඇතිවන ප්‍රවණතාවයක් තිබුණට මේ ඔවුන් හඳුනලා දෙන්නේ මේක තමයි මේ විදිහට අති භයානක ලෙස මෙතරම් විශාලම හානියක් කරපු ගින්න මේක හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ගිනි නිවන ඒකක 200කට අධික ප්‍රමාණයක් මේ ප්‍රදේශයට යොදවලා තියෙනවා. ඉතින් කැලිෆෝනියාවේ ඉතිහාසයේ විශාලතම ගිනි නිවීමේ කර්තව්‍ය මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ එක්කම ඇමරිකාවේ මධ්‍යම රජයත් මේක ආපදාවක් හදිසි අවස්ථාවක් හැටියට නම් කරලා මේ වෙනකොට ඇමරිකාවේ ප්‍රධාන ෆෙඩරල් රාජ්‍යයෙන් ආධාර ලබා දෙන ඒ වැඩපිළිවෙලකුත් ආරම්භ කරලා තියෙනවා. මොකද මේ විනාශ විනාශ වීම පමණක් නෙමෙයි, ඒ එක්කම ඒ අවට ප්‍රදේශවල ඉන්න සෑහෙන පිරිසක් මේ වෙනකොට දැන් අවතන් වෙලා ඔවුන්ගේ සියලුම දේවල් ඔවුන්ට අහිමි වෙච්ච තත්ත්වයක් උඩ රජයේ විසින් ඔවුන්ට ආධාර සපයීමේ කටයුත්තක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
ඇමරිකාවෙන් පස්සේ අපි දැන් අවධානය යොමු කරන්නේ යුරෝපයට. අපි කතා බහ කරන්නේ ස්පාඤ්ඤය සහ කැටලෝනියාව පිළිබඳව. අපි මේ කාරණාව සම්බන්ධයෙන් පසුගිය සතියේ ලෝවට අවිශේෂංගෙත් කතා බහ කරා. කැටලෝනියාව වෙනම රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක් විදිහට පෙනී හිටින්න සහ ඉදිරියට කටයුතු කරගෙන යන්නට ජනමත විචාරණයක් පැවැත්තුවා. ඉන් අනතුරුව ස්පාඤ්ඤය දැන් කැටලෝනියාවට ඩෙඩ්ලයින් එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම් දින නියමයක් කරලා තියෙනවා. හරියටම තීන්දුව මොකද්ද කියලා විල්ල අනිවාර්යයෙන්ම පැහැදිලිව කියන්න කියලා. ඒ අතරතුරේදී ස්පාඤ්ඤය තමන්ගේ ජාතික දිනය පසුගිය බ්‍රහස්පතින්දා සැමරුවා. අමල් අපි මේ ගැනත් පොඩ්ඩක් කතා බහ කරමු.
කැටලෝනියාවේ තිබිච්ච ජනමත විචාරණයෙන් පස්සේ මේ කැටලෝනියා ප්‍රාන්තය දැඩි ලෙසම කියා සිටියා ඔවුන් වෙනම රාජ්‍යයක් හැටියට, ඔවුන් ස්වාධීන රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත් කරන ඒකපාක්ෂිකව ඒ ප්‍රකාශය සිද්ධ කරනවායි කියලා. නමුත් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වුණේ නැහැ. නමුත් කැටලෝනියා ඒ ප්‍රාන්තයේ ජනාධිපතිවරයා ඔහු ඇත්තටම ව්‍යංගයෙන් කියන්නට උත්සාහ කරා රටේ ඒ ප්‍රදේශයේ ජනතාව ඔහුට ජනවරමක් දීලා තියෙනවා කියලා වෙනම රාජ්‍යයක් නම් ප්‍රකාශයට පත් කරන්නට ඔහු ඇත්තටම ඒ වෙනම රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත් කරනවායි කියලා ඒ කරපු ප්‍රකාශය කෙටි කාලයකට අත්හිටවනවායි කියලා කිව්වා. ඉතින් මේක ඇත්තටම එක්තරා විදිහකට ව්‍යාකූල තත්ත්වයක්. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ වෙනකොට ස්පාඤ්ඤයේ ඒ මධ්‍යම රජය කැටලෝනියාවට දින වකවානුවක් කියලා තියෙන්නේ. ඉදිරි සති පහ දවස් පහේදී එහෙම නැත්නම් ඉදිරි සතිය තුලදී ඔවුන්ට පැහැදිලි කිරීමක් කරන්නට කියලා ඔවුන් ස්වාධීන රාජ්‍යයක් හැටියට ඒ ප්‍රකාශය කරනවද එහෙම නැත්නම් සාකච්ඡා මාර්ගයට පිවිසෙනවද කියන ඒ කාලේ ඒ කාරණාව බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්නට කියලා මේ සතියක කල් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ස්පාඤ්ඤයේ දශක ගානකට පස්සේ ඇති වෙලා තියෙන උග්‍රතම දේශපාලන අර්බුදය හැටියට මේක හඳුන්වලා දීලා තියෙනවා. රට ඇත්තටම ඔවුන්ගේ නිදහස් දින එහෙම නැත්නම් ජාතික දිනය සැමරුවත් මේ අවස්ථාවේදී ඒක සමරන්නේ රට දෙකට බෙදීමේ ඒ අවධානමත් එක්කලා. ඉතින් ඒ වටපිටාව තුළ දැන් අනෙකුත් රාජ්‍යවලුත් අසල්වාසී යුරෝපා රටවල ඇත්තටම මේ පිළිබඳ ලොකු අවධානයක් යොමුලා තියෙනවා. මොකද ස්පාඤ්ඤය මේ විදිහට දෙකට බෙදිලා ගියොත් ඒක යුරෝපයේ අනෙකුත් රටවල් වලටත් මේකේ බලපෑමක් ඇතිවෙන්නට පුළුවන් කියලා ඒ බිය නිසා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂාංගයේ. සමගයි අපි කතා බහ කරන්නේ ලෝකයේ ගෙවියන සතියේ උණුසුම් සහ වැදගත්තරතුරු පිළිබඳව. අපිත් සමග මේ කතා බහට එකතු වෙලා ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි දැන් යනවා ආසියාවට. ආසියාවේ තවමත් නිරන්තර ආන්දෝලනාත්මක කතා බහට ලක් වෙලා තියෙන මියන්මාරයේ රෝහිංයා සරණාගතීන් පිළිබඳව තමයි කතා බහ කරන්නේ. මේ සතියේදී අපිට තවත් කනගාටුදායක පුවතක් වාර්තා වුණා. ඒ තමයි මියන්මාරයේ සිට බංග්ලාදේශයට රෝහිංයා සරණාගතීන් බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී ඒ බෝට්ටුව පෙරලිලා ජීවිතහානි සිද්ධ වුණා කියලා, මෙහිදී 23 දෙනෙක් මරුමුවට පත් වුණා කියලා තමයි ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කළේ. අමල්, මේ ගැන අලුත්ම තත්ත්වය අපි අනාවරණය කළොත්?
මදුර, මෙතන මේ බෝට්ටුවේ ගමන් ගත්ත අයවලුන්ගෙන් ජීවිතක්ෂයට පත් වෙච්ච අයගේ මළසිරුරු 23ක් මේ වෙනකොට සොයාගෙන තියෙනවා. ඉතින් නමුත් බලධාරීන් විශ්වාස කරනවා මේ අනතුරෙන් මීට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති කියලා. මොකද හරියටම බෝට්ටුවේ ගමන් කරපු සංඛ්‍යාව පිළිබඳ නිශ්චිතවම තොරතුරක් නැති වුණාට මේකේ ඇත්තටම 100කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන්නට ඇති කියන විශ්වාසය තිබුණා. ඉතින් ඒ 60ත් 100ත් අතර පිරිසක් ගමන් ගත්තයි කියලා විශ්වාස කරන මේ බෝට්ටුවෙන් ඇතම දිවි ගලවාගන්නට පුළුවන් වුණේ 15 දෙනෙක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මලසිරුරු 23ක් සොයාගත්තට ඒ නිසා තමයි බලධාරීන් විශ්වාස කරන්නේ ඇත්තටම ජීවිතක්ෂයට පත්වෙච්ච ප්‍රමාණය මීට වඩා වැඩි වන්නට පුළුවන් කියලා. මේකේ වඩාත්ම ලොකු ඛේදවාචක හැට පේන්න තියෙන්නේ මදුර මේ ජීවිතක්ෂයට පත්වෙච්ච මේ දැනට සොයාගත්ත මලසිරුරු 23න් අඩකටත් වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන්ගේ මලසිරුරු. ඉතින් මේ වෙනකොට අපි දන්නවා දැන් 105කට වඩා අධික රොහිඤ්ඤාවරුන් සංඛ්‍යාවක් මියන්මාරේ රකින් ප්‍රාන්තයේ ඉඳලා බංග්ලාදේශයේ සරණාගතයන් හැටියට පැමිණලා තියෙනවා. ඒ පිරිසෙනුත් 103,000කට විතර ආසන්න ප්‍රමාණය අවුරුදු 14ට වඩා අඩු ළමුන් හැටියට තමයි මේ වෙනකොට ඔවුන් හඳුනාගෙන තියෙන්නේ.
අදවසේ ලෝවට විශේෂංගය අපි සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ නමත් ගෑවිච්ච ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් පිළිබඳව කතාබහ කරමින්. ඒ තමයි තායිවානයේ බැංකුවකින් ඩොලර් මිලියන 60කට අධික මුදල් සංඛ්‍යාවක් සොරා ගැනීම. මේ සොරා ගැනීම පිටිපස ශ්‍රී ලංකාවත් ඉන්නවා කියලා ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කළා. ශ්‍රී ලංකාව, ඇමරිකාව සහ කාම්බෝජියාව මේ කාරණාවට, මේ සොරකමට ඈඳිලා තියෙනවා කියලා දැන් මේ වෙන විට අනාවරණය වෙලා තියෙනවා. අමල්, ඒ මුදල් හොයාගෙනද මොකද්ද අලුත්ම තත්ත්වය ලංකාවේ? කවුරු කවුරුද මේකට ගෑවිලා තියෙන්නේ?
මදුර, ඇත්තට අපිට දැනට ශ්‍රී ලංකාවේ පොලිසියෙන් දැනගන්න තියෙන කරුණු අනුව ශ්‍රී ලංකාවට මේ බැංකු මංකොල්ලෙන් ශ්‍රී ලංකාවට එවපු මුදල ඒ මුළු ප්‍රමාණයෙන් වඩා ඩොලර් මිලියන 1.3ක් විතර ප්‍රමාණය. අපි ශ්‍රී ලංකා රුපියල් වලින් කියනවා නම් රුපියල් මිලියන 200ක විතර වගේ ප්‍රමාණයක්. ඒ සියල්ලම මේ වෙනකොට සොයාගත්තයි කියලා පොලිසිය වාර්තා කළා. ඒ එක්කම මේ මුදල් සම්බන්ධයෙන් මේ මුදල් ලංකාවට එවීම සිදු කරලා තියෙන්නේ ඇත්තටම ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක්. ඔවුන් මේකේ මැදිහත්කරුවන් හැටියට කටයුතු කරලා තායිවානයේ ෆාඉස්ටන් බැංකුවේ ඒ පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළු වෙලා ඒ පරිගණක පද්ධතිය පාවිච්චි කරලා ලංකාවට මුදල් එවීමේ කටයුත්ත කරපු පුද්ගලයන් සමග ඉන්දියානු ජාතිකයන් ගනුදෙනු කරලා ඔවුන් තමයි ඇත්තටම ලංකාවේ මේ බැංකු ගිණුම් වලට මේ විදිහට මුදල් එව්වයි කියලා පොලිසිය අනාවරණය කරගෙන තියෙන්නේ. ඉතින් මේ ඉන්දිය ජාතිකයන් දෙදෙනත්, ඒකම දැනට අත්අඩංගුවේ පසු වෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනත් මේ සම්බන්ධයෙන් පොලිසිය දැන් කටයුතු කරන්නේ ඔවුන් මේකේ මුදල් විසුද්ධිකරණයට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් හැටියට පරිගණකය තුලින් ඒ බැංකුවේ දත්තවලට ඇතුළත් වෙනවට වඩා ඒ සොරාගත්ත මුදල විසුද්ධිකරණය කිරීමට කටයුතු කරපු පුද්ගලයන් හැටියට. මේකේ තවත් කාරණාවක් තමයි මදුර මේ ශ්‍රී ලාංකිකයන් දෙන්නෙක් හැටියට අපි ඇත්තටම හඳුන්වට ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍ය පුරවැසියෙක්, අනිත් එක්කෙනා බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙන පුද්ගලයෙක්. මේ වෙනකොට ඒ පළවෙනි සැකකරු මිත් කලින් යුද හමුදාවේ හිටපු ජෙනරාල්වරයෙක් වන ජාඩිය නාමුණිගේ පුතා හැටියට හඳුන්වාගෙන තියෙනවා. අනෙකුත් පුද්ගලයා දැනට ලිට්‍රෝ සමාගමේ සභාපති ශලිල ගුණසිංහ කියලා හඳුන්වලා තියෙනවා. මේ දෙපළම දැනට පොලිසියේ අත්අඩංගුවට පසුව දැන් අධිකරණයේ විසින් රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවා. ඉතින් 25 වෙනිදා වෙනකන් දැනට අපිට ශ්‍රී ලංකා පොලිසිය පැත්තෙන් ආරංචි වෙන්නේ මේ වෙනකොට තායිවානයේ ඒ බලධාරීන් පිරිසක් දැනට ශ්‍රී ලංකාවට පැනීලා ඒ බැංකුවෙන් ඔවුන්ගේ බැංකුවෙන් සොරාගත්ත මුදල නැවතත් තායිවානයට යැවීම සම්බන්ධයේ ඒ අවශ්‍ය ලේඛන කටයුතු මේ වෙනකොට අවසන් කරමින් ඉන්නවා. සහ ශ්‍රී ලංකාව විසින් ඇති කරගන්නා ඒ පරීක්ෂණයට ඔවුන්ගේ සහාය ලබා දෙමින් මේ රටවල් දෙකේ පොලිස් බලධාරීන් එකට කටයුතු කරන බවක් තමයි අද වෙනකොට අපිට වාර්තා වෙන්නේ.
ඒ පුවතත් සමගින් අපි අද දවසේ ලෝවටා විශේෂංගය සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලෝවටා විශේෂංගෙන් අදත් ඔබට කරුණු දැක්වුවේ AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි අමල් ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා නැවතත් හමු වෙමු.